ගරු අනිල් ජයන්ත අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
මූලාසනන මන්ත්‍රී බොහොමත්ම ස්තුතියි. ඇත්තරම අද ඉදිරිපත් කරන මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන් ඉදිරිපත් කරනු ලබන මේ ගැසට් නිවේදන හතර පිළිබඳ විපක්ෂයෙන් ගොඩක් ඉදිරිපත් කරපු අදහස් සාමාජ්‍යයයි වැරදි. මෙතන කිසිදු අලුතෙන් බදු පැනවීම සිද්ධ කරලා නැහැ. මෙතන බදු ගහනවා, අලුතෙන් බදු පැනවීම වගේ අදහසක් ඉදිරිපත් කරා. මම එකින් එක පැහැදිලි කරන්නම්. එහෙම අලුතෙන් බදු පැනවීමක් සිද්ධ වෙලා නැහැ කියන කාරණේ දැන් පළවෙනිම තියෙන ගැසට් නිවේදනයේ තියෙන්නේ. අපිට පකිස්තානයත් සමග කරන නිදහස් වෙළඳ ගිවිසුම හා සම්බන්ධව ආනයනය කරනු ලබන තිබෙන මේ මැන්ඩරින් සම්බන්ධයෙන් තියෙනවා තීරු බද්ධ නිදහස් කරන්න කියලා. නමුත් ඒ තීරු බද්ධ නිදහස් කර ගැනීමට අවස්ථාව අපිට ලබා දෙන්න විදියක් නැති වෙලා තියෙනවා. ඒක විශේෂ භාණ්ඩ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ දැනට ඒකට රුපියල් 120ක් අය වෙන නිසා. ඒ නිසා මේ වෙනස් කිරීමේදී අපි කරන්නේ තීරු බද්ධ පනවල අර 120 අයින් කරනවා. ඒ දැන් විශේෂ භාණ්ඩ බද්ද 120 අදාළ වෙන්නේ නැහැ. එතකොට සියලු ආනයනය කරන මේ දෙමුහුන් වර්ගයේ ආරම්භවලට දැන් තීරු බද්දට යටත් වෙනවා. හැබැයි අපි තීරු බද්ද කොහොමද නිර්ණය කරලා තියෙන්නේ? තීරු බද්ද නිර්ණය කරලා තියෙන්නේ තියෙන බදු ප්‍රමාණයට බලපෑමක් නොවන විදියටත්, ආදායම් අහිමි නොවන විදියටත්, භාණ්ඩයට අනවශ්‍ය මිලක් පැටවිලා පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන විදියටත්. එතකොට 120 තිබිච්ච වෙනුණාට මොකද යොදව බද්ද? ආනයනය කරන ආරණ වලින් 120ක් හෝ රුපියල් 60ක කියන අවමයක් යොදලා තියෙනවා. එතකොට රුපියල් 60ක් අනිවාර්යෙන්ම ආනයනය කරනකොට එනවා. ඒ වගේම මේ රුපියල් 60 මත, ඒ වගේම ආනයනය කරන මිල මත තීරු බද්ද අනෙකුත් භාණ්ඩ වලට පැනුණොත් වැට් බද්දයි SSCL එකයි පැනුණාම අර 120ටම ආසන්නට එනවා. හැබැයි අපි මේ වැඩේ කරන ගමම්ම පකිස්තාන, ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමේත් අපි ගරු කරලා ඒ තීරු බද්ද සාහනය ලබා දෙනවා. ඒක තමයි පළවෙනි ගැසට් නිවේදනයෙන් කරන්නේ. අතරේක බදු පැනවීමක් කරලා නැහැ. දෙවැනි එක තමයි මේ අලලුණු සම්බන්ධයෙන් තියෙන්නේ අලුතින් පැනවීමක් කළේ නැහැ. තිබුණු තත්වයේම තමයි 2025 නොවැම්බර් 25 අවසාන වෙන්න තිබුණු ඒ පැනවීම අලවලට තිබුණේ රුපියල් 80ක විශේෂ භාණ්ඩ බද්දකුත්, ලූණු වලට තිබුණේ රුපියල් 50ක්. අපි දෙසැම්බර් 31 දක්වා ඉදිරියට ගෙන ආපු එක කළේ. ඇයි ඒක කළේ? නිකන් හිතුමතේ නෙමෙයි. දැන් කවුරුත් දන්න මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අතීතයේදී පරවන කොටත් අර ජීවන වියදම් කමිටුවක් තිබුණා. හැබැයි විවිධ විවේචන තිබුණා පසුගිය ආණ්ඩුවලට ඒ කමිටුවලට පිටින් ගිහිල්ලත් ඔය සීනි බදු රුපියල් 50යි තිබිලා 725 දක්වා අඩු කරද්දී ජනාධිපති ලේකම් කාර්යාලය ඒවකට ඒ 3-4 දිනක් එකතු වෙලා කරපු ලියුමකින් තමයි මුදල් අමාත්‍යාංශයෙන් මේ 725 අඩු කරන්න සිදු වෙන්නේ. ඒ නිසා වංචා ගැටලු සහිත තියෙනවාද කියලා පරීක්ෂණ පැවැත්විලා ඔඩිට් රිපෝට්ස් ඇවිල්ලා තියෙනවා. දැන් ඒව නෙමෙයි වෙන්නේ. විධිමත් භාවයේ නිවැරදි ආණ්ඩුකරණය දැන් තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර පිළිබඳ ප්‍රතිපත්ති කමිටුවක්. ඒ කමිටුවේ මේවා සාකච්ඡා කරනවා. එතෙන්ට ඉන්නේ විද්වතුන්, එතන අමාත්‍යාංශ නිලධාරීන්, මේ පිළිබඳ ප්‍රාමාණික දැනුම තියෙන අය සාකච්ඡා කරලා දෙන කමිටු වාර්තාව උනත් එකවර බද්ද පනවන්නේ නැහැ. ඒ කැබිනට් මණ්ඩලයට එනවා. තොර සාමූහික වගකීමක් දරලා ඒ තොරතුරු අධ්‍යයනය කරලා තමයි අන්න කැබිනට් මණ්ඩලයේ අනුමත කරාට පස්සේ තමයි ගැසට් නිවේදනය එන්නේ. ඒ අනුව අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අනුමත කර ගැනීම සඳහා ඒ තත්වයන්ට අදාළ දත්ත විශ්ලේෂණ සියල්ල ඉදිරිපත් කරන තියෙනවා වාර්තා. ඔබ විපක්ෂයේ මන්ත්‍රීතුමා සඳහන් කරා මේ දත්ත සංඛ්‍යා තොරතුරු බලලා නැතුව බලලා තියෙන්නේ. කිසිදු ආකාරයක මේ පසුගිය අවස්ථාවේදී මේ අපි මේ විශේෂ බද්ද පැනවුවට මේ සංශෝධනය කරාට පස්සේ අලලුණු සම්බන්ධයෙන් විය හැකි අනතුර තමයි මෙවැනි තොරතුරක් මෙවැනි බද්දක් පනවන එක අමාත්‍යවරයා කලින් එහෙම තනි හිතුමතේට පනවනකොට ඒ තොරතුර ආනයන කරුට ගියොත් ඔහුට හැකියාව තියෙනවා කලින් භාණ්ඩ ගෙනල්ලා ගබඩා කරන්න. ඒ අතීතයේ භාවිතයේ ඕගොල්ලන් කරපු දේ. හැබැයි මේ අවස්ථාවේදී අපි කිසිදු ඉඩකඩක් එහෙම තියලා නැහැ මේ තොරතුර ඒ ආනයන කරුවන්ගේ අතරපත් වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ සංඛ්‍යා දත්ත ලේඛන වලින් පෙන්වන්නේ. මේ මාස ඇතුළත විශ්ලේෂණය නම් බලන්න ජූනි මාසේ ඉඳලා මෙහාට කිසිදු ආකාරයක අතිරේක තොග ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටෝන් 23 අතර මේ අලවලට බලාපොරොත්තු වෙනවා මාසෙකට. ඒ වගේම ලූණු වලට 23,000ක්, අලවලටත් 18,000ක් 20,000ක් වගේ ප්‍රමාණයක්. මේ මාස හැම එකකම අරන් බලපුවම එන්නේ සාමාන්‍ය ඇතුලේ තමයි තියෙන්නේ. නේ කිසිදු ආකාරයක අතරේක තොග බඩා කිරීමක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම අපි විශේෂ මෙතන බදු පැනවීම ගැන කතා කරා. නමුත් බදු සහනයක් ලබා දීලා තන තුන්වෙනි ගැසට්ටුවේ මොකද්ද? ද්විත්ත සුලිකුණාටු ආමුවේ රාණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග ගොඩක් තිබුණා. වේගයෙන් මැදිහත් වෙන්න ඕන වුණා ඒ වුන්ගේ තත්වය නැවත යථා තත්වයට පත් කරගන්න. එතෙන්දී අපිට විශාල පරිත්‍යාග ලැබුණා. විශේෂ රටවල් පුද්ගලයන් ආධාර කළා. ඒ පරිත්‍යාගවලදී සමහර ඒවා නිදහස් කර ගන්න අනවශ්‍ය බදු තිබිච්ච දක්වේදී සුවිශේෂී ගැසට් නිවේදනයක් අපි මෙතන නිකුත් කරනවා පරිත්‍යාග විදියට එන මේ භාණ්ඩවලට ඒවට යම් යම් කොන්දේසි ඇතුළත් කරලා ඒ කාල පරිච්ඡේදයේ ඇතුළතදී විශේෂ භාණ්ඩ බද්දෙන් අයිත් කරගෙන සහනයක් කරන ලබා දීලා තියෙනවා. ඒ සඳහා රුපියල් බිලියන ගණනාවක් වටිනා භාණ්ඩ ලැබිලා තියෙනවා. මෙට්‍රික් ටොන් විශාල ප්‍රමාණයක් අපිට මේ කාල පරිච්ඡේදන වල ලැබිලා තියෙනවා. ඉතින් සහනයක් තියෙන්නේ. හතරවෙනි ගැසට් නිවේදනයේ කරන්නේ දැන් ඒ මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සම්බන්ධයෙන් තියෙන්නේ යම්කිසි කාල රාමුවකට අනුව පණවන්න තියෙන්නේ මාසයකට වැඩි කාල රාමුවකට. ඉතින් සමහර ඒවා මේ 2025 දෙසැම්බර් 31 වෙනකොට ඔය තියෙන 62ක් තුල ලයිස්තුව තියෙන්නේ 2025 ඇතුලේ ක්‍රියාත්මක වෙමින් තිබිච්ච එක. ඒකට ආයේ පැනවීමක් කරේ නැහැ. ඒ වැරදි අදහස් දක්වන්න එපා. මේ 2022 62කට අලුතෙන් බදු පණවලා නෙමෙයි. මේ තිබුණේ අපේ ආදායම් ඒකාග්‍රතාවය ඇතුලේ 2025 අය කරගත්තු බදුම ඒ ආකාරයටම ඉදිරියට ගෙනියනවා. ඒ වෙනස් කළ යුතු වෙනවා නම් ආහාර ප්‍රතිපත්ති කමිටුවේ සුරක්ෂතා කමිටුවේ නිර්දේශාවට පස්සේ අපි වැඩේ කරනවා. දැනට තියෙන දත්ත මත මේ විදිහට තමයි ඉදිරියට ගමන් කරන්නේ. ඒ අතරත් තෝරාගත්තු භාණ්ඩයක් දෙකක් තියෙනවා. ඒවට බදු සහන ලැබිලා තියෙන්නේ. සැමන් නිෂ්පාදනය සඳහා ආනයනය කරන මත්ස්‍යයන්ගේ රුපියල් 400කට විච්ච කිලෝකට බද්ද රුපියල් 6 දක්වා අඩු කරලා තියෙන්නේ. ඉතින් ඒක සහනයක් නෙමෙයිද? ඒක අලුතින් බදු පැනවීමක්ද? ඒක වැරදි අර්ථකථනයක්. ඒ වගේම ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරන ලුණු වලට කිලෝග්‍රෑමයකට රුපියල් 40ක බද්දක් පැනවෙලා තිබුණා. 25 දී ඒක රුපියල් 10ට අඩු කරලා තිනවා. ඒ தත්ත්වය තමයි ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි මේකෙන් පෙන්눔 කරන දේ තමයි අපේ ආණ්ඩුකරණය තුළ යහපත් ආණ්ඩු ක්‍රමේ විධිමත්භාවයේ පාරදෘශ්‍යභාවයේ ඒ අනුව අපිට පුළුවන් වුණා 2025 දී විශේෂයෙන්ම ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න. අපේ රට ඇතුලේ දැනට තිරසාර අඩිතාලමක් දැමිලා තියෙනවා.
ඕඩර් ප්ලීස්. අද දින සභාවේ කටයුතු අවසන් වන තෙක් කාලය දීර්ඝ කර ගැනීමට සභාව එකඟද?
අය.
හරි. ඔබ එමෙතුමා කතා කරන්න.
ඒ අනුව මම අදහස් කීපයක් ඉදිරිපත් කරන්නම්. මේ තිරසාරත්වයේ කොච්චර දුරට වැදගත් වෙනවද කියන එක. අපිට මේ තිරසාරත්වයේදී තිබුණු අභියෝග හමුවේ ප්‍රධාන වශයෙන්ම මේ මූල්‍ය ස්ථාවරත්වයත් මිල ස්ථාවරත්වයත් අත්පත් කර ගැනීමම තමයි ආර්ථික වර්ධනය ඉදිරි අභියරට යන්න තියෙන්නේ. ඒ වගේම ආයෝජන කැන්දවීමේ පදනම අපේ මන්ත්‍රීතුමා මම කියන්නේ හිස්බුල්ලා මන්ත්‍රීතුමා සඳහන් කරා මේ ආයෝජකයන්ගේ විශ්වාසී තාමත් වැදගත් කියලා. ඇත්තට මේ අදහස හරිය අපි ඒකට එකඟ වෙනවා. ඒ විශ්වාසයේ ගොඩනැගීමට විවිධ ක්‍රියාමාර්ග අපි ගණමින් තියෙනවා. ඔවුන්ගේ පහසුකම් සැලසීම, නීති රීති සකස් කිරීම ඉදිරියේදී මේ தત્ත්වය වඩාත් යහපත් තත්ත්වයට පත් වෙලා මේ ආයෝජන කැන්දීමේ පදනම වෙනවා. ඒතකොට මේ තිරසාරත්වයේ ඇතුළෙම අපිට පුළුවන්කම ලැබුණ 2025 දී අපි අපේක්ෂා කළාටත් වඩා ආර්ථික වෘද්ධියක් අත්පත් කරගන්න. ඒ අනුව තමයි 2025 ආර්ථික වෘද්ධිය 5% ඕපා ඉක්ම වූ තැනකට අපිට ගේන්න පුළුවන්. ඒ සම්බන්ධනොත් විවිධ වැරදි දත්ත ඉදිරිපත් කළා. 85% අරගෙන කරන්න පුළුවන්ද මදිද අපේ කාලේ 10-8 ගත්තා කියලා. ඇත්තටම ඒ විපක්ෂය ඕගොල්ලන් ආණ්ඩු කරපු කාලේ ආර්ථික වෘද්ධි අනුපාතය ගැන විශ්ලේෂණය කරලා බලන්න විශාල ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි ආයෝජකගේ විශ්වාසය ගොඩනගන්නේ නැහැ. ඇයි මේ වෘද්ධිය අපේ ගන්නේ ස්ථාවරව පවත්වාගෙන යන්න බෑ. පුරෝකතනේ කරන්න බෑ. එක අවුරුද්දක 10%යි 15% එකපාරම බිඳුවට එනවා, ඍණ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? විශේෂයෙන්ම අර ඵලදායි නොවන ණයවලින් ණය ගත්තු කාලෙට එකපාරම රටේ ආර්ථික වෘද්ධිය ඉහළ යනවා. ඒ ණය කිසි ප්‍රතිඵලයක් නැහැ. අපි දන්නවා දැන් ගොඩනැගිලි 2700ක් අපි හොයාගෙන තියෙනවා මුළු ලංකාව පුරාම වීදිලා ඔය අතහැරලා දාලා තියෙන්නේ වියදම් කරලා. හැබැයි ගොඩනැගිල්ල හදන්න ණය ගත්තු කාලෙ මොකද වෙන්නේ? ඒ කාලෙ 7%ක් 5%ක් වෙන්නනවා. ඊට පස්සේ ආයේ බිඳුවට වැටෙනවා, ඍණ වෙනවා. ඉතින් අපි ආණ්ඩුව ගන්නකොටත් ඒ තත්ත්වයන් තමයි පැවතිලා තිබුණේ. 2019 අවසාන කරනකොට ඍණ ආර්ථික වෘද්ධියකට ගෙනිහිල්ලා තිබුණේ. ඉතින් ඒක තමයි ඇත්ත తత్వය. හැබැයි දැන් අපේ මේ කෙටි කාලය ඇතුලේ විවිධ අභියෝග හමුවේ ස්ථාවරත්වයේ අත්පත් කරගෙන අපි ආර්ථික වෘද්ධිය කොහරද ගමන් කරමින් තියෙන්නේ. ඉලක්ක අභිභවමින් යමින් ධන ප්‍රවණතාවයක් පළවෙනි කාර්තුවේ 4.8යි, දෙවෙනි කාර්තුවේ 4.9යි, තුන්වෙනි කාර්තුවේ 5.4යි. මේක තමයි ප්‍රවණතාවය. අපි මේක ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමා ආයවැය කතාවේදී ඉදිරිපත් කරා මැද කාලීන අපේ තිරසාර, ඒ කියන්නේ ඒ කාර්යබද් දෙකට ඉන්ක්ලූසිව් ඇන් සස්ටේනබල් ඉකොනොමික් growth එකක් අපිට අවශ්‍යයි. ඒ 7%කට වඩා අපිට ඕන ඒ 7 ලබා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙන්නේ. එතන වැඩ කටයුතු කරමින් ඉන්නේ. ඒක කිසි විදියකට අපි ආපස්සට හරවන්නේ නැහැ. ඒ නිසාවෙම තමයි අපිට අනපේක්ෂිත විදිහට ද්විත්ත සුලිකුණාටුව වෙලාවේදී අපි අර තිබිච්ච අයවැය වෙනස් නොකර ඒ අයවැයට වෙන් කරපු ප්‍රාග්ධන වියදම් එහෙමම තියේදී තමයි පරිපූර්ණක ඇස්තමේන්තුවක් ගෙනල්ලා මේ අතිරේක වියදම් කරන්නේ. ඇයි ඒ? අර ඉලක්කයට ළඟා කරගෙන යන්න. ඒ ඉලක්කයේ දත්ත තොරතුරු දැන් හැමතැනකින්ම පෙනෙනවා. මේ සාරවිද්‍යා සාර්වාර්ථික දත්තවලින් පෙන්නු කරනවා. ඒව හරි කියලා ජාත්‍යන්තර සංවිධාන පෙන්නනවා. සමීක්ෂණ වාර්තාවලින් පෙන්නනවා. දැන් මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල විධායක අධ්‍යක්ෂිකා ලංකාවට ආපු වෙලාවේ මේ දුත්තා සුලිකුණාටුවෙන් ඇතිවෙච්ච බලපෑම පිළිබඳ බලන්න ඊළඟ වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කරන්න. එහිදී ඇය විශේෂයෙන් අවධාරණය කළා ලංකාවේ මේ ඕනම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මේ තිරසාරත්වයේ තියෙන මිනිස්සු ඉන්නවා. රෙසිලියන් මේ ඒකට පෙරලා ප්‍රතික්‍රියා දක්වන මිනිස්සු ඉන්නවා. ඒ වගේම යහපත් ආණ්ඩුවක් තියෙනවා, හොඳ ආණ්ඩුවක් තියෙනවා. ඒ නිසා අපිට හැකියාව විභවතාවයේ තියෙනවා 7-8% ඉලක්කයට යන්න කියන කාරණය අවධාරණය යොමු කළා. ඒ වගේම අවධාරණය යොමු කරන්නට ඕනේ ආර්ථික වෘද්ධියත් එක්ක උද්දමනය. 70%ක විතර උද්දමනය අතීතයේදී ගියා ඔය කියන කාලවලදී. අපිට පුළුවන් වුණා මෙන්න මේ තිරසාරත්වයේ අඩිතාලම සඳහා උද්දමනය පාලනය කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි ගමන් කරන්නේ 5%ක උද්දමනය අවුරුදු 3ක් ඇතුලේ පාලනය කරන රිජික වැඩසටහනක් ඇතුලේ. එතකොට අපිව ප්‍රශ්න කළ යුතු වන්නේ විපක්ෂයෙන්. අන්නේ අපි ඉලක්කගත වෙච්ච 5% ඉක්මවා යනවාද කියන කාරණේදී. ඒක එහෙම වෙලා නැහැ. අපි ඒක ඇතුලේ තියෙන්නේ පසුගිය අවුරුද්දේම උද්දමනයේ බිංදු ආසන්නේ රඳවාගෙන තියෙනවා. ඒ නිසා මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව ක්‍රය ශක්තිය ඉහළ ගින් තියෙන්නේ. ඒ ක්‍රය ශක්තිය ඉහළ යන්නෙම අපි අනෙක් පැත්තේ මිනිසුන්ගේ පඩි වැඩි කරපු තත්වයකදී 2025 දී බිලියන 110ක් ආයවැයට අලුතෙන් එකතු වෙනවා. මේ 2026 දී අපි අලුතෙන් කවුරුත් කතාව නොකරට වැඩිවීමේ කොටස විදියට අතිරේකව රුපියල් බිලියන 110ක් මේ රාජ්‍ය මූල්‍ය වලට එකතු වෙනවා. එවැනි තත්වයකදී අය උද්දමනය පාලනය කරයි කියන්නේ ඉතාමත්ම හොඳ තත්වයක්. ඒ බිංදුවේ තිබුණ දැන් මේ ජනවාරි මාසයේ වෙනකොට මාසික උද්දමනය 2.1යි. මේ සියලු පාලනය වෙච්ච තත්වයක් තියෙන්නේ. ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර මෙතෙන්දි තමයි මේ කියන්නේ අපි බදු ගහනවා අලුතෙන් බදු ගහනවා කියලා නෑ. අලුතෙන් කිසිදු බදු අය පණවීමකින් තොරව අපිට පුළුවන් වෙනවා බදු ආදායම වැඩි කරගන්න. කොහොමද? අන්න බදු වල තියෙන ගැටලුවක් තමයි tax avoidance and tax evasion. බදු වංචා පැහැරහැරීම සහ මගහැරීම. මෙන්න මේ පැහැරහැරීම සහ මගහැරීම අපි වළක්වලා තියෙනවා. ඒ වගේම බදු අනුකූලතාවයේ වැඩි කරලා තියෙනවා. බදුව කරගැනීමේ කාර්යක්ෂමතාවයේ වැඩි කරලා තියෙනවා. ඒ නිසා තමයි අර මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අපිට හැකියාව ලැබෙන්නේ 2025 වර්ෂයේදී ඒ අපේක්ෂිත ආදායමත් එක්ක ගත්තාම 110%කින් අපේ බදු ආදායම වැඩි කරගන්න. ඒ වගේම ඒ ආදායම වැඩි කරගන්න ගමන්ම අපි වියදම් කිරීමේ කාර්යක්ෂමතාවයේ පෙන්නුම් කරනවා. ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේදී දෙසැම්බර් මාසයේ වෙනකම් අයවැය සම්මත කරන කාලය වෙනකම් විපක්ෂයෙන් කිව්වා ප්‍රාග්ධන වියදම් කළ නැහැ 10%, 15% විවිධ වූ කතන්දර කිව්වා ආර්ථිකයේ දියුණු වෙන්නේ නැහැ, කඩම් වැටෙනවා විවිධ දේවල්. දැන් මේ දත්ත සංඛ්‍යාලේඛන අවසාන අදියරේ තියෙන්නේ ඒවා නිල වශයෙන් ඉදිරියේදී අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරાવી. දැන් අපිට තියෙන අවසානම දත්තේ ගත්තාම 2025 වර්ෂයේට වෙන් කරන ලද ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 3115යි. ඒ සංශෝධනයේ කළාට පස්සේ 3337ක් තවත් අපි පොඩ්ඩක් වැඩි කළා. ඒ අනුව ප්‍රතිශතය 75% දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාව අපිට ලැබිලා තියෙනවා. විදේශීය අංශය ගත්තත් ඒ විදිහමයි කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අපිට පුළුවන් වෙලා තියෙනවා සවිමත් සංචිත ප්‍රමාණයක් ගොඩනගා ගන්න. ඒ වගේම තිරසාර විදියට අපනයනය ප්‍රවර්ධනය කරගන්න, විදේශීය ප්‍රේෂණ වැඩි කරගන්න, සංචාරක කර්මාන්තය වැඩි කරගන්න. ඒ වගේම ණය තිරසාරකරණය ඇතුලේ විශාල ජයග්‍රහණ ගණනාවක් අත්පත් කර ඒකේ සුවිශේෂී කාරණයක් මම සඳහන් කරන්නම්. පළවෙනි වතාවට ලෝකේ රටක් විදියට ප්‍රතිව්‍යුහගත කරන ඇතුලේ ඉදිරිපත් කරන ලබන කොන්දේසියක් වෙනවා මැක්‍රෝලින්ක් බොන්ඩ්. මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ මොකද? අපි කැමති වෙනවා අපේ ආර්ථිකයේ මේ ගනුදෙනු කිරීමේ ප්‍රවණතාවයේ වැඩි කිරීමෙන් ඒක යහපත් මට්ටමකට මත් වෙනකොට පොලිය අඩු කරන්න. අපි අයහපත් වුණා නම් පොලිය වැඩි වෙනවා. අපිට පුළුවන්කම ලැබුණා ඒ අත්පත් කරපු ජයග්‍රහණයෙන් 0.75% පොලිය අඩු කරමන ඩොලර් බිලියන 80ක විතර මිලියන 80ක විතර වාසියක් අත්පත් කරනවා. දැන් සියලු කරුණු කාරණා පෙළ ගැහිලා තියෙනවා මේ ස්ථාවරත්වයෙන් ඔබට යන්න අවශ්‍ය කරන ආයෝජන කැඳවීමට. ඒ ආයෝජන ලබා ගැනීම සඳහා වැඩ පිළිවෙළ සකස් වෙමින් තියෙනවා. ඔවුන්ගේ විශ්වාසය අපි තහවුරු කරමින් තියෙනවා. අවශ්‍ය පහසුකම් සම්පාදනය කරමින් තියෙනවා. 2026 වර්ෂයේ අනිවාර්යයෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගෙන සියලු දෙනාම එකට එකතු වෙලා මේ රට ගොඩනැගීම කියන කාරණයට මේ විශේෂයෙන්ම දිත්ත සුලිකනාටේ ප්‍රශ්නෙනි ගොඩ අරගෙන ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ කාර්යයට දායක වීමේ අවුරුද්දක් කියන කාරණය සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි මිතුමා. අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයේ අංක 1 සභාව එකඟද?
හායි.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 2 විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයේ අංක 2 සභාව එකඟද?
හායි.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 3 විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයේ අංක 3 සභාව එකඟද?
හායි.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 4 රේකු ආඥා පනත යටතේ යෝජනා සම්මතයේ සභාව එකඟද?
ආයි.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 5 මෝටර් වාහන පනත යටතේ නියෝග අංක 1 සභාව එකඟද?
ආයි.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 6 මෝටර් වාහන පනත යටතේ නියෝග අංක 2 සභාව එකඟද?
ආයි.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 2 3 4 5 සහ 6 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.